චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. මම අපේ කතා කරපු ඇමතිතුමාට ස්තුතියන් දෙන්න මුලින්ම මේ වෙලාව ගන්නවා. මොකද අර කේලිය රඹු කැල්ල ගැන කතා කරා. ඒ නඩු පැවරුවෙත් අපි විශ්වාස භංගය ගෙනාවෙත් අපි කියලා කිව්වා. එතුමාට ස්තුතියන් දෙන්න ඔබතුමාට ඉතාම ස්තුතියි ඒ සම්බන්ධයෙන්. ඉඳලා හිටලා හරි එහෙම අගය කිරීමක් ලැබීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි. ඉතින් අද 2006 අංක 12 ධර්ම මුද්‍ර ගාස්තු විශේෂ විධි විධාන පනත සම්බන්ධයෙන් තමයි මේ මාතෘකාව තිබෙන්නේ. බදු ඔප්පු සම්බන්ධයෙන් තියෙන මුද්‍ර ගාස්තු ප්‍රමාණය එකකට එකක් වැඩි කිරීම සම්බන්ධයෙන් ඒක තුන්වෙනි වගන්තිය යටතේ මේ බදු ගාස්තු දෙගුණ කිරීම. ගරු සභාපතිතුමනි, මුද්‍ර ගාස්තුවක අරමුණු සාමාන්‍යයෙන් දෙකක් තියෙන ඕනම තැනකදී. එකක් තමයි මෙම නීතිමය ලියවිල්ලට වටිනාකමක් වැලිඩේෂන් එකක් දීම. දෙවැනි කාරණය තමයි රජයට මුදල් උත්පාදනය කර ගැනීම. මම දැක්ක ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ විවාදය ආරම්භ කරමින් පැවසුවේ මේක යාවත්කාලීන කිරීම අවශ්‍යයි, යාවත්කාලීන කිරීමට අවශ්‍යයි, බදු මුදල් ලබා ගන්න නෙමෙයි, නමුත් යාවත්කාලීන කිරීම තමයි අවශ්‍ය කියන එක උළුප්පා දක්වන්නට හැදුවේ. හැබැයි මේ බදු මුද්‍ර ගාස්තු කියන එක 17 වෙනි සියවසේ ඔය වැනි සියෙත් එහෙමත් නැත්නම් ස්පාඤ්ඤයේ මේක අඳුනලා දෙන කාලේ ඉඳලම පළවෙනි අරමුණ තිබ්බේ මේක බදු ආදායම ලබා ගැනීම තමයි ගරු ඇමතිතුමා. ඒක නිසා ඒකත් මම මතක් කරන්නට කැමතියි. යාවත්කාලීන කිරීම කියන වචනයෙන් වහලා බදු ආදායම කියන එක නැති කරන්න හදන්න එපා. මොකද අර කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා මේ රුපියල් 10 20නේ කරේ කියලා. 10ක් 20 කරා මේක මොකද්ද කියලා. හැබැයි දැනගන්න ඕන ලංකාවේ සෞ සිද්ධ වෙලා තියෙන සමහර බදු ගිවිසුම් අපි දැකලා තියෙනවා. ඉතින් මේ කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාතේ බදු ගිවිසුමක් දැක්කම මේක මිලියන් ගණන් වල වැඩිවීමක්. පොඩි ගාණක් නෙමෙයි. රුපියල් 10 20 කියන්නේ රුපියල් 10කින් වැඩි වෙච්ච ප්‍රමාණයක් නෙමෙයි. ඒක නිසා බදු ආදායම් ගන්න ඕන. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අර අයිසින් දාලා තවරලා වහලා දාන්නට හදන්න එපා. එහෙම කරන්නට අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි මම කියන්නට කැමති. මොකද මේ වගේ බදු ආදායම ඩබල් කිරීමෙන් දෙගුණ කිරීමෙන් අපිට බයක් තියෙනවා සාධාරණව. දැන් මේ වෙනකොටත් ගරු සභාපතිතුමනි මේ අධිකරණ පද්ධතියට දරන්න බැරි පීඩනයක් එල්ල වෙලා තියෙනවා නඩු සම්බන්ධයෙන්. ලක්ෂ 11ක් නඩු තියෙනවා කියලා අපි මෙතන දෙලි දරා වුණා. මේ බදු ගිවිසුම් වලින් පිට අනීතික එහෙමත් නැත්නම් නීති අනුකූල නොවන ගිවිසුම් වලට ගිහිල්ලා මේ බදු දරන්න බැරුව ජනතාව නැවතත් නඩු කටයුතු වලට පැටළුණොත් ඒ බරත් පැටවෙන්නේ අපේ අධිකරණ පද්ධතියට කියන එක මම මතක් කරන්නට කැමති. ඒක නීතිඥවරයෙක් විදියට සහ අපේ නීතිඥවරු ඉන්නවා ගොඩක්. ඒගොල්ලන්ටත් මම මතක් කරන්නට කැමති. ඒ අවදානම මේක ඇතුලේ තියෙනවා කියන එකත් අනිවාර්යෙන්ම කියනවා. ඒ වගේම මම කියන්න කැමති අර යාවත්කාලීන කිරීම කියන එක නැවතත් මතු කරන්න. දැන් ඩිජිටල් කරණය කරන්න තමයි මම හිතන්නේ විශාල සූදානමක් තියෙනවා කියන දැන් මාස 6 7ක් ගියා තාමත් ඒ ගැන අපිට පෙනෙන්නට යම් දෙයක් නැහැ. හැබැයි යාවත්කාලීන කරනවා කියලා කරන්නට තිබුණේ මෙන්න මේ ඩිජිටල් කරණය හරහා ඩිජිටල් මුද්දර බදු ගෙවන ක්‍රමයක් හදාගන්න තිබ්බනම් අපිට මම හිතන්නේ ඒක යාවත්කාලීන කිරීමක් විදියට අපිට ගන්නට පුළුවන්. ඇත්තටම ඉන්දියාවේ 2013 ඉඳලා e-stamp duty එහෙමත් නැත්නම් digital stamp duty ගෙවන ක්‍රමය ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා මේ වෙන විට. ඒක යාවත්කාලීන කරා වුන් 2013 ඒ රෙගියුලේෂන් එකක් ගෙනල්ලා. ඇත්තටම ඉන්දුනීසියාව වගේ බැලුවා 2021 තිබිච්ච 1986 තිබිච්ච නීතිය වෙනස් කරලා digital stamp duty ගෙවන ක්‍රමයක් ගෙනල්ලා යාවත්කාලීන කරා. දැන් මෙහෙ යාවත්කාලීන කරනවායි කියලා කරලා තියෙන්නේ 10 තිබිච්ච එක රුපියල් 20 කරපු එක. ඒක පුදුම යාවත්කාලීන කිරීමක්. එහෙම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඇත්තටම මේ ක්‍රමවේදය හදන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අපේ නීතිඥවරු දන්නවා මේක. බදු ඔප්පුවකට ගරු සභාපතිතුමියනි මුද්දර ගහන්න ගියාම මුද්දර ගන්න ඕන. මුද්දර තියෙන්නේ 1000 ඒවා. එතකොට රුපියල් 50000ක් ගහන්න ගියොත් 1000 50ක් ගහන්න ඕන. මම මේ තව ක්‍රමයක් තියෙනවා ඒකත් කියන්නම්. එතකොට ඒවල දිනේ ලියන්න ඕන. ඔප්පුවේ නම් අංක කියලා ලියන්න ඕන. අත්සන් කරන්න ඕන. සමහරවිට හිල් කරන්න ඕන. ඊළඟට මේ ඔක්කොම කරලා ඒකේ ෆොටෝකෝපියකුත් ගහලා අමුණන්න ඕන ලියාපදිංචියේ ඉදිරිපත් කරද්දි. තව ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ලංකා බැංකුවට ගිහිල්ලා මේක ගෙවන්න ඕන නේද? තුෂාරි මන්ත්‍රීතුමිය දන්නවනේ. ලංකා බැංකුවට මේක ගෙවලා ගෙරන්නත් පුළුවන්. අපි ලංකා බැංකුවේ පුදුම මහන්සියක් වෙනවා ගරු සභාපතිතුමිය. මේක ගෙවන්න තියෙන ස්ලිප් එකවත් අපිට ලංකා බැංකුවේ සමහරවල් ගන්න බෑ. ඇත්තටම කියනවා එක බැංකු දෙකකට විතර යන්න ඕන ස්ලිප් ටික හොයන්න නීතිඥවරයෙක්. එතකොට ස්ලිප් ටිකක් අපිට මේ වගේ පොතක් අපිට ගෙදරට ගෙනියන්න දෙන්නේ නැහැ ඒ ස්ලිප්ස්. මේක විශාල කරදරයක් වෙලා තියෙනවා මේ නීතිඥවරු වටවල මැතුමා දන්නවනේ. ඉතින් එතකොට ඒකෙත් ෆොටෝකොපි ගන්න ඕන. ආලියාපදිංචිය ඉදිරිපත් කරන්න ඕන. සමාජ දවසවලට ගියාම ඒ කොලේ නැහැ ගන්න. ඉතින් ඒක නිසා මේක ඉතාමත්ම පහසුයි මේ ඉන්දියාවේ. මම දන්න මම මේ දැකපු එකක් තියෙනවා යශේෂ් ෂා මේ මැතිතුමා ලියලා තියෙනවා ඉතාමත්ම හොඳ ලිපියක්. ඩිජිටල් ස්ටැම්පින් ඩියුටි ස්ටැම්ප් ඩියුටි ගෙවන ක්‍රමය ගැන ඉතාමත්ම පැහැදිලි ආකාරයෙන් කරලා දෙනවා. මේකට අපි කරන්නට තියෙන්නේ ගරු සභාපතිතුමියනි මේ ලීගල් ඉන්ස්ට්‍රුමන්ට් එක එහෙමත් නැත්නම් මේ නීතිමය ලියවිල්ල අපි අප්ලෝඩ් කරන්න තියෙන්නේ අන්තර්ජාලයට. මේකට එක සමාගමක් ඔවුන්ගේ වග කියන මුළු ඉන්දියාවෙම. ඊළඟට ස්වයංක්‍රීයව ඒ ගාන හැදිලා QR කෝඩ් එකක් එක්ක print line අපිට online මේක payment එක කරන්න පුළුවන්. ඉතාලි තප්පර ගානක වැඩක් තියෙන්නේ. ආය අලවලු ඉන්න දෙයක් නැහැ. මේ දේවල් ගේනවා නම් මම හිතන්නේ ඉතාමත් හොඳයි. යාවත් කාලන කිරීමේ සැබෑ වුමනාවක් තියෙනවා නම් මම මේක සභාගත කරනවා. සියලු දෙනාට කියන්න මේක මේ කියව ගන්න මේ වෙලාවෙ මෙතන කියන්නේ වෙලාව නැති නිසා. ඉතින් ඒක නිසා මම කියන්නේ එහෙම යාවත් කාලන කිරීමකට අපි යමු කියන එක තමයි. මම විශේෂයෙන්ම කියන්නේ එහෙම නැතුව කියන්න එපා රුපියල් 10 මේ 20 කරේ රුපියල් 10 වැඩි වුණේ කියලා. ඔය විශාල ප්‍රමාණයකින් මේක වැඩි වීමට නියමිතයි කියන එක තමයි මම කියන්නේ. ඒ වගේම මම කියන්නට කැමති ඊයේ දවසේ අපේ වටකල මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥතුමා යම් ප්‍රකාශයකුත් කරා මම දැක්කා විපක්ෂයට විරුද්ධ අභියෝගයක් ඔබතුමා කරා. එතකොට ඒ අභියෝගය කරලා මම දැක්කා නිසංකාරී අපර මැතිතුමාවත් නැති වෙලා ඇවිල්ලා එතුමාගේ ජනාධිපති නීතිඥගම ගැනත් ප්‍රශ්න කරලා ගියා. ඉතින් එතුමා මම හිතන්නේ කිව්වේ විපක්ෂයට කියන්න පුළුවන් නම් කියන්න කියලා මේ රීති සංග්‍රහය කියලා ඔබතුමාගේ මේ වැරදිලා මම හිතන්නේ ඒ රීති සංග්‍රහය නෙමෙයි ඒක මාර්ගෝපදේශ සංග්‍රහය. මේකනේ මේක රීතිසංග්‍රහය නෙමෙයි මේ මාර්ගෝපදේශ. ඒකද හරි මේක රීති කියලාත් පිළිගන්නවා නම් මම ඔබතුමාට අඩු ගන්න ස්තුතිවන්ත වෙනවා. රීතියක් කියලාත් පිළිගන්නවා නම් මේ පිළිගන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා එතුමා කිව්වා මේකේ තියෙනවා නම් අඩු ගන්න විවෘතව කියලා තියෙන්නේ කොහෙද කියලාත් කියන්න කියලා. විපක්ෂයට විවෘත අභියෝගයක් කරා. ඊට පස්සේ කාර්යපරමෙත්තුමා පනත කිව්වා හැබැයි රීති කිව්වේ නැහැ කියලා කිව්වා. ඉතින් එතකොට මම කියන්නට කැමති ඔබතුමා මේකේ බැලුවද මේ 7/2/14 වගුව. ඔබතුමා බලන්න මේ 15
විනාඩි 2ක් කාලයක් තියෙනවා. 15 පිටුව
මේ 15 පිටුව බලන්නකෝ. 15.
ඔව්. උදෝ වාඩිලා බලන්න නැගිටින්න ඕනේ ඉතින් ඔබට. වාඩි.
මම එතකන් කියවන්න. ඡන්ද විමසීමේ ක්‍රමයේ පිළිබඳ සභාවේ බෙදීමක් ඇත්නම් සභිකයින්ගේ විවෘත ඡන්ද විමසීමක් කර ඡන්දය පවත්වන ක්‍රමයේ පිළිබඳ බහුතරය එකකතාවය අනුව කටයුතු කරන්න. විවෘත කියන එක පේන්නේ නැද්ද? නිසාම් කාර්යපරමෙත්තුමාගේ ජනාධිපති නීතිච්චකම ප්‍රශ්න කරන්න කලින් ඔබතුමා S2 බලන් එන්න. මොකද මේ මේ මෙතන ඇවිල්ලා කතා කරාට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි මෙතන ගරු සභාපතිතුමනි ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නයක් නැත්තේ නැහැ අපිට ඒක තේරෙනවා. මේ පළවෙනි ඡන්ද විමසීම තියන්න ඕන ක්‍රමය ගැන ඊට పూర్වෙන් තියෙන ඡන්ද විමසීම තියන්න ඕන ක්‍රමය ගැන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මාර්ගෝපදේශ සංග්‍රහයක් හදලා තියෙන්නේ මේ සියලුම දෙනා ත්‍රිකුණාමලයට එක්කන් ගිහිල්ලා දවස් දෙකක වැඩමුළුවක් තියලා කණ්ඩමණ්ඩ තියලා වියදම් කරලා මේ කරලා තියෙන්නේ. එහෙම කරපු එකක් එක දවසෙන් තවත් මොකක් හරි ලියුම් කඩදාසියකින් අයින් කරන්න පුළුවන් නම් මම හිතන්නේ එතනම අපිට තේරෙනවා මොකද්ද අරමුණ තියෙන්නේ කියලා. ඒ නිසා මේක විශේෂයෙන් මේක තියෙනවා පැහැදිලිව විවෘතව කියලා. මෙතුමා මේ අභියෝග කරපු නිසා මම මේක පෙන්නුවේ. හැබැයි තව තැන් විශාල ප්‍රමාණයකට විවෘත විවෘත කියලා තියෙනවා. හැබැයි ඒක අපිට අදාළ කරගන්න පුළුවන් නගරාධිපතිව තෝරණ ඡන්දයට. ඒ නිසා මම ඒවා ටික කියන්නට ලෑස්ති වෙන්නේ නැහැ. හැබැයි ඊටාමත්ම පැහැදිලිව නම් එක් සභිකයාගේ නම අඬගසා තීරණය කළ යුතුයි කියලා තියෙනවා. ඒක තමයි මෙතුමන්ලා අර්ථකථනය කරන්න හදන්නේ එක් සභිකයාගේ නම අඬගසා රාජිකතව තියන්නේ. ඉතින් මේක මටවත් එතුමන්ටවත් අයිති දෙයක් නෙමෙයි. ඒක අධිකරණයට අපිට ගිහිල්ලා විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක්. ඒක අධිකරණයෙන් විසඳලා දෙයි මේකේ ඇත්ත අර්ථය මොකක්ද කියලා. හැබැයි මම කිව්වේ එතුමා කරපු අභියෝගයට මේ වගුවක් තියෙනවා. මේ වගුවේ ඊටාම පැහැදිලිව තියෙනවා අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරකම් මේ ඔක්කොම තියෙනවා. මේකේ තියෙනවා විවෘතව මේ ඡන්දය තිබිය යුතුයි කියලා. ඒක නිසා මේ ඇවිල්ලා කියනවට වඩා මම හිතන්නේ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ඕනම දේක් මෙතන කියලා. දැන් අපි දැක්ක තවත් කතාවරු මන්ත්‍රීවරේ අපි දිනපු නගර සභාවල බලය පිටවන අපිට දෙන්නලු. දැන් දිනුවයි කියන එකේ අර්ථකථනය මොකද්ද මහින්ද එතුමා? දිනුව කියන්නේ 50% ගත්ත එකද?
ඔබතුමාගේ කාර්යය
වැඩිපුර ගත්ත එකද? මට විනාඩියක් දෙන්න කරු සභාපතිතුමා. වැඩිපුර ගත්ත එකද? 50% එහා ගත්ත එකද? එතකොට කොහොමද දිනුවයි කියන්නේ? දිනුව නම් කොහොමද 60%ක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරු ඉන්නේ විපක්ෂ කණ්ඩායම් වලට. මෙතන ඇවිල්ලා කියන අපි දිනුවනවා අපිට
හදන්න. කාලය අවසන් කරු මන්ත්‍රී.
ඒක නිසා මට තව 30ක් දෙන්න මේ සංවිධායකතුමා. සංවිධායකතුමා.
ගන්ටය.
මේ වෙලාව තියෙනවා කමන්නේ. ඉතින් ඒක නිසා දිනුවා නම් විනාඩියක් කරගන්න. ඒක නිසා දිනුවා කියනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ දිනුවා නම්. දැන් සමහර සභා තියෙනවා 152ක් 55ක් අරගෙන දිනලා ඉවරයි නේද? රෝණවන්තුමා කිව්වා වගේ අපි ඒකට කියලා ඇඟිල්ල ගහන්න යන්නේ නැහැ. ඉතින් ඒ ඔය කතන්දරනේ මහින්ද මහින්දතුමා ඔයාලට දින්න නම් ඔයාලට 150ට වඩා තියෙනවා නම් මේ ඡන්ද ක්‍රමයේ යටතේ ප්‍රශ්නයක් නැහැනේ. ඔයාලට මේ ඡන්ද ක්‍රමයේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන බව හොඳට දැනනේ මේ ඡන්දෙට ගියේ 3/2කුත් තියාගෙන 159කුත් තියාගෙන ජනාධිපති ධූරයක් තියාගෙන මේක ටිකක් ඉඳලා ඕනනම් මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කරලා යන්න තිබ්බනේ. මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැනේ. හැබැයි බලය ලබා ගැනීමේ තියෙන උවමනාවට කඩිමුඩිය ගිහිලා ඡන්දේ තියලා දැන් හොම්බෑන ගත්තට පස්සේ අපිට කියනවා අපි මේක දීලා තියෙන්නේ අපිට මේක හදන්න දෙන්න. ඒ ඉන්න ඔක්කොම දැන් ගාල්ලේ මන්ත්‍රීවරු අරගෙන පොට්ටු අරගෙන හදපුවාම ඒ මිනිස්සු ලොන්ඩ්‍රියට දාලා හේදිලා එනවා. ඊට පස්සේ මම දෙන්නම්. එතකොට ඊළඟට අපි මොන හරි ගිහිල්ලා කාත් එක්ක හරි විපක්ෂ කණ්ඩායම් ටික එකතු වෙලා මේක හදන්න ගියාම හොරු මංගොල්ලකාරයෝ වංචාකාරයෝ කියලා කියන්න එපා.
කාලය
අවසන් කරනවා. අවසන් කරනවා කරු සභාපති. එතකොට මම කියන්නේ ඒක නිසා දිනුවයි කියලා කියනවා නම් දිනුවේ ඈ ඒක තමයි. ඒක තමයි මේක අර වීපැතුරට කුකුල රින්ගනවා වගේ රෑට රෑට මේ මන්ත්‍රීවරු වාගෙන යනවා. ඊට පස්සේ කියනවා අපි පක්ෂ එක්කනේ මේ වැඩ කරන්නේ මන්ත්‍රීවරු එක්ක කියලා. එතකොට මේ පක්ෂෙන් එළියට අබහැපු ගමන් මේ මන්ත්‍රීවරයා කිරෙන් පහල වෙනවද? මලෙන් පහල
වෙනවද?
ඒ නිසා මම කියන්නට කැමතියි ඔබ සියලු දෙනාට මේ එකතු වෙලා වැඩ කරනවා නම් අපි හැම දිනාටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඔබතුමාලාට විතරක් නෙමෙයි අයිතිය තියෙන්නේ. ඒක මතක් කරමින් මම නියම වෙනවා. බොහොම ස්තුතියි.